ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
හොඳම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අපේ ප්‍රජාවගේ අදහස් විමසන SBS සිංහල සේවයේ මේ සැප්තැම්බර් මාසේ විනිවිද ජනතා මත විමසුමෙන් තමයි අපි ඔබ හමුවන්නේ. අපි බොහෝ දෙනෙක් දන්නවා මේ වෙද්දී ඔස්ට්‍රේලියාව තුළ දැඩි නිපුණතා හිඟයක් මතුවලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පිළියම් වශයෙන් ඔස්ට්‍රේලියානු රජය විවිධ පියවර ගනිමින් සිටිනවා. මෙහි බලපෑම ඇත්ත වශයෙන්ම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන සහ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයින් හටත් ඍජුවම බලපෑම් සිදු කරනවා. ඉතින් මේ නිසා ඔස්ට්‍රේලියාවේ මේ පවතින නිපුණතා සංක්‍රමණික හිඟය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න තමයි මේ සැප්තැම්බර් මාසයේ අවසාන අඟහරුවාදා දිනයට එදී තිබෙන අපේ SBS සිංහල සේවයේ විනිවිද ජනතා මත විමසුමෙන් දැන් සූදානම් වෙන්නේ. මේ සඳහා සුපුරුදු පරිදි අපත් සමග ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවලින් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සමාජිකින් SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. හොඳයි, අපි මුලින්ම යමු වෙන්නේ අද දවසේදී වික්ටෝරියා ප්‍රාන්තයට. මේ කතා බහට මුලින් මෙක්වන්නේ ලියාපදිංචි සංක්‍රමණ නීති උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන හේමන්ත පුංචිහෙවා. මේ වෙද්දී ඔස්ට්‍රේලියාවේ මේ පවතින නිපුණතා හිඟේ හේතුවෙන් වැඩිම ඉල්ලුමක් මේ වෙද්දී තිබෙන රැකියා සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙවැනි දෙයක්.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ හැමදාම මෙඩිකල් පැත්තේ ෂෝටේජ් එකක් තුනක්. ඒක තමයි හැම වෙලාවෙම වැඩිම ප්‍රයෝරිටි එකක් තියලා තියෙන්නේ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකේ ඉදිරිය ගත්තොතින් මෙඩිකල් පැත්තෙන් ඔක්කුපේෂන් දෙනවා අඩුයි. එහෙම බැලුවාම අපිට වැඩිපුරම අදාළ වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ සිවිල් ඉංජිනියර්ස්ලා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්, ඔක්කොම ඉංජිනියර්ස්ලා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් මැනේජර්ස්ලා, ආකිටෙක්ට්ස්ලා, QS, කන්ටිනියස් සර්වේයර්ස්. ඒ වගේ කන්ස්ට්‍රක්ෂන් පැත්තට අදාළ කට්ටියට ලොකු ඩිමාන්ඩයක් තියෙන මේ වෙලාවේ. ඊළඟට ගත්තොත් ICT, කම්පියුටර් පැත්තේ software developers, එතකොට system analysts, business analysts, ඔය වගේ ඒ කම්පියුටර් අදාළ දේවල් වලින් තියෙන දේවල් ඔක්කොම ඒ වගේ දේවල් තියෙනවා. ඒක දෙවුණුවට තියෙන දේ. ওই දෙක ලොකු ඩිමාන්ඩයක් තියෙන ලංකාවේ පැත්තේ. ඊළඟට තියෙන්නේ මේ trades පැත්ත. Trades පැත්ත කියලා කිව්වහම අපි කියන්නේ මේ electrician, either cooks la, chef la, hairdressers la, ඊළඟට motor mechanics la, ඔය වගේ trades පැත්ත. ඔය answer තුන ඉතාමත්ම ලොකු demand එකක් තියෙන answer තුන දැනට ඔස්ට්‍රේලියාවේ. lecturers ලාට බොහොම ලොකු demand එකක් තියෙන විලා අපිට ගාක් ලැබිලා තිනවා මේ invitations lecturers අර. ඒත් අඩු ලකුණු වාරවලි. ඊට අමතරව තියෙනවා ඉතින් ඔය child care, එතකොට ඔය මේ age care ඒ වගේ වත් තියෙනවා. ඉතින් ඒවන ලංකාවෙන් වැඩි qualify වෙනවා ටිකක් අඩුයි ඒවට. නමුත් අපි ගත්තොත් construction industry එක, ICT industry එක, ඊට පස්සේ trades occupation. ඔය තුන දැනට ඉතාම විශාල ඉල්ලුමක් තියෙන අංශ තුනක් විදියට ඔස්ට්‍රේලියාවේ ඒවැ ඇතුළත තියෙන ඔක්කොම රැකියාවල් දැනට demand එකේ තියෙන රැකියාවල් ඒවට දැනට අපිට sponsorship සහ invitations ලැබෙනවා වීසා ලොච් කරන්න.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දී සිටින ස්ථිර වීසා අපේක්ෂකයින් හටත් මේ ඔස්සේ වැඩි වාසියක් වෙන බව තමයි හේමන්ත සඳහන් කරන්නේ.
දැනට අපි ගත්තොත් වික්ටෝරියා වලින්, එතකොට සවුත් ඔස්ට්‍රේලියා වලින්, ක්වීන්ස්ලන්ඩ් උඟක් ප්‍රාන්ත වලින් දැනට ස්පොන්සර්ෂිප්ස් ලැබෙනවා. ඒ වගේම ඉස්සර අපි දැක්කන දෙයක් තමයි 189, ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කාණ්ඩෙන් ඉන්ටේෂන් ලැබීම ඉතාමත් අඩු මට්ටමක දුන්නේ. ඊට පස්සේ 190 එකේ වැඩිපුර ප්‍රවණතාව ඇතුළේ 491 කියන ප්‍රොවිෂනල් වීසා එක. නමුත් අද ගත්තහම 189, 190 කියනවටත් ඉතාමත්ම විශාල වශයෙන් ලැබෙනවා ඉන්ටේෂන්. සාමාන්‍ය රීසනබල් පොයින්ට්ස් වලින්, ඒ කියන්නේ අපි දන්නවා පාස් මාර්ක් එක 65යි. කොයි කාලෙක කොහොමදත් මේක උනේ නැහැ. නමුත් ඊට ඉස්සෙල් උනත් 65න් ඉන්ටේෂන් එකක් ලැබෙනවා කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක් ඒ දවස. නමුත් දැන් ලකුණු 65 තුන ලැබිලා තියෙනවා. නමුත් සාමාන්‍ය ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රීසනබල් පොයින්ට්ස් තියෙනවනම් අදට 189 කියන එකත් ලැබෙනවා. 190 කියන එක 190 සහ 491 කියන ස්ටේට් ස්පොන්සර් දේව ස්ටේට් වලින් ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ස්පොන්සර්ෂිප් එක දිලා 190 කාණ්ඩේ ලබා දීමට ඔස්ට්‍රේලියාව දැනට ජීවත් වෙන අයට කොහොමද ප්‍රයෝරිටි එක දෙනවා. ඒ දැනට ශිෂ්‍යයෙක් වෙලා ඉගෙනගෙන හරි මොකක් හරි දින් ඔස්ට්‍රේලියාව ඉන්නවා. මොකද ඒ ප්‍රාන්තයකින් ස්පොන්සර්ෂිප් එක දෙනකොට ඒගොල්ලෝ බලනවා ඒගොල්ලොන්ට තියෙන ඇඩ්වාන්ටේජ් ඒ ප්‍රාන්ත ජීවත් වෙලා තියෙනවා නම්, ඔයාලට දැනට රැකියාවක් තියෙනවා නම්, ඔයාලට නිපුණතාවය තියෙනවා. එහෙම වුණොත් ඒ ප්‍රාන්තයේ ඉන්න කෙනෙක්ට ඕසීස් එකකට වැඩිය වැඩි chance එක දෙනවා.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පිරිසටත් ඔහු මෙවැනි උපදේශයක් ලබා දෙනවා.
ලංකාවෙන් යම් කිසි කෙනෙක් එනවා නම් ඔබ විවාහක නම් දෙන්නගෙම ස්කිල් ඇසස්මෙන්ට් එකක් දෙන්නගෙම පොයින්ට්ස් ගන්න එක. මොකද පොයින්ට්ස් වැඩි වෙනවාන් තමයි ඔබට මේකේ ඉන්ටේෂන් එකක් ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩි වෙන්නේ. ඒකින්ද පොයින්ට්ස් පුළුවන් තරම් වැඩි කරන්න ට්‍රයි කරන්න. පුළුවන් තරම් වැඩි වෙන්නේ ඔබගේ වර්ක් එක්ස්පීරියන්ස් ටික ඇසස් කරගන්න IELTS හරි PT හරි මාකර ඉංග්‍රීසි කරන එක්සෑම් එක. පුළුවන් තරම් හයි මාක්ස් ගන්න ඒකෙදී. ඊට අමතර තියෙන නාටිකල් එක්සෑම් එක පුළුවන් කමක් තිබෙනවා නම් ඒක කරන්න ඒකට ලකුණු පහක් හම්බ වෙනවා. ඊට පස්සේ ඊළඟට ඔබ අප්ලයි කරන ඔක්කොම මේ වීසා කාණ්ඩ වලට, ඒ කියන්නේ 491, 190, 189 වීසා කාණ්ඩ ඔක්කොටම EO එකක් දාන්න. දාලා හැම ප්‍රාන්තයකටම EO එකක් දාන්න. එතකොට බොන ප්‍රාන්තයෙන් හැරෙන්නේ. ඒ වගේ chances ලබා ගන්න කරන්න තියෙන හැම පිළිවෙලක් කරන්න මේ වෙලාවේ ඉතාමත්ම හොඳ සුභවාදී තත්ත්වයක් තියෙන්නේ. තව එකම දෙයක් තමයි ඔබ හිතන්න 491 කියන වීසා එක, ඒ කියන්නේ ප්‍රොවිෂනල් වීසා එක. ඒකට තමයි රජයේ ප්‍රවණතාවය වැඩි. ඒකින්ද ඒ ඔපචුනිටි එක ගන්න බලන්න හුඟක් වෙලාවට මම දන්න හුඟක් අය 189 190 කින් දෙක තමයි වැඩිපුර ඒගොල්ලොන්ගේ ආසාව තියෙන්නේ. නමුත් අරක ගන්න බලන්න, මොකද ඒකට ප්‍රවණතාවය වැඩි, ඉන්ටේෂන් ලැබෙන්න. ඒ වගේම තමයි ඒකෙදි ඔබ හිතුවට වැඩි ස්කිල් ෂෝටේජ් එක වැඩි. ඒ වැඩි ඒකින්ද ප්‍රශ්න මහල්ලාට රැකියාවක් ලබා ගන්න අවස්ථාව වැඩි වෙන්න පුළුවන්.
මේළඟට අපත් සමග නිව් සත්වල්ස් ප්‍රාන්තයෙන් සම්බන්ධ වෙනවා සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙකු වන රුවන් සමරසිංහ. මේ නිපුණතා හිඟේ හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා අත්වන වාසි රැසක් පවතින අතරම පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කාලය දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ ගත් තීරණය අනුව ඒ සිදුවන ආකාරය ඔහු පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්.
දැනට පවතින්නේ ක්‍රමය දිහා බැලුවොත් සාමාන්‍යයෙන් බැචලර් ක්වොලිෆිකේෂන් එකක් සම්පූර්ණ කරාන පස්සේ ඒගොල්ලෝ අවුරුදු දෙකක පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් දෙනවා. ඊට පස්සේ මාස්ටර්ස් රිසර්ච් එකකින් හරි කෝස් වර්ක් එකකින් හරි මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරොත් දෙනවා අවුරුදු තුනක්. එහෙම නැත්නම් අවුරුදු හතරක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන PhD ක්වොලිෆිකේෂන් එකක් සම්පූර්ණ කළොත් අවුරුදු හතරක කාලයක් ලබා දෙනවා. දැනට පවතින්නේ මෙහෙමයි. මේක මෙහෙම වුණාට මාස්ටර්ස් ඇන්ඩ් රිසර්ච් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකදී දෙන අවුරුදු තුන දැන් අදාළ වෙනවා රීජනල් ලොකේෂන් එක ඉගෙන ගන්න ළමයෙකුට. එතකොට රීජනල් ලොකේෂන් එක තමුන්ගේ අධ්‍යාපන පාඨමාලා අවසන් කරපු අවස්ථාවකදී දැනට පවතින රෙගුලාසි යටතේ ඒ අයට බැචලර් ක්වොලිෆිකේෂන් එකක් අවසන් වුණත් ඒගොල්ලන්ට අවුරුදු තුනේ බෙනිෆිට් එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක රීජනල් ලොකේෂන් වලට ශිෂ්‍යයන් යැවීම උනන්දු කිරීම සම්බන්ධයෙන් උත්සාහයක් වශයෙන් අපිට දකින්න පුළුවන්. එතකොට මේක දීර්ඝ වෙන විදිහ තමයි ඉතාම සරලව කිව්වොත් මේ කියන කාලයට අවුරුදු දෙකක් එකතු කරනවා කියන යෝජනාවක් තමයි මේක. තාම කිටුම්පත් අවස්ථාවේ තියෙන්නේ. මේකට සැප්තැම්බර් පළවෙනි සතියේ රජය තීරණයක් ගත්තා මෙහෙම දෙයක් කරනවා කියලා. ක්‍රියාකාරී කණ්ඩායමක් එනවා, වර්කින් ගෲප් එකක් ෆෝම් කරලා තියෙනවා. ඒගොල්ලෝ මේක වාර්තා කරන්න ඕනේ ඔක්තෝබර් 28 වෙනිදා වෙනකොට. කොහොමද මේක සිදුවිය යුත්තේ කියලා ඒක තමයි ක්‍රියාවලිය. ඉතින් දැනට පවතින මේක යෝජනාවක් වශයෙන් පමණයි.
ඒ වගේම මේ වීසා දීර්ඝ කිරීමත් එක්ක ජාත්‍යන්තර සිසුන් වශයෙන් පැමිණෙන පිරිසට මේ වීසා යටතේ වන රැකියා කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් උත් ඔහු පවසන්නේ මෙවැන්නක්.
මෙතනදී 485 post study work visa එකේ තියෙන සුවිශේෂ ලක්ෂණේ තමයි මේක permanent visa එකකට තියෙන හැමදේම මේකට අයිති. එකම ව්‍යතිරේකේ තමයි මේක ස්ථිර වීසා බලපත්‍රයක් නොවීම. ඒගොල්ලන්ට මේ රටේ ඉගෙන ගන්න, රැකියාවක් කරන්න ඕනම දෙයකට අවස්ථාව තියෙනවා. එහෙම කිව්වට අපි දන්නේ නැහැ regional location එක 485 visa එකක් grant කරොත් සමහර විට ඒකට කොන්දේසියක් attach වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ වීසා එක යටතේ වැඩ කරන්න පුළුවන් regional location එක විතරයි කියන කොන්දේසිය ඇතුළත් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපි ඒක දන්නේ නැහැ. දැනට පවතින 485 වීසා වල තියෙන ඔය මං කියපු potential, ඒ කියන්නේ සිදුවීමේ හැකියාව තියෙන අවස්ථාව හැරෙන්න අනිත් හැම අවස්ථාවකදීම ඒගොල්ලන්ට තියෙන work rights, full work rights මේ රටේ ඕනම තැනක වැඩ කිරීමේ හැකියාව තියෙනවා.
අපි දැන් කතාබහට එක් කරගන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ම මේ වන විට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා මත සිටින හෂේන් රන්තිලක. මේ ආකාරයෙන් මේ වීසා සඳහා ලබා දෙන කාලය දීර්ඝ කිරීමට රජය ගත් තීරණය මගින් බොහෝ පිරිසකට ඔස්ට්‍රේලියාවේ රැකියා පුහුණුව ලබා ගැනීම වැනි වාසි අත්වන බවයි හෂේන් පවසන්නේ.
මම හිතන්නේ මේක අපිට ලොකු වාසියක් වෙනවා. මොකද දැන් මම ගැජුට්නේ මට ටියාරක් වැදුනේ ටියාරක නැත්නම් අපිට පෝස්ට් ස්ටඩි වීසෙ වැදුනේ මට අවුරුදු දෙකකට. එතකොට අවුරුදු දෙකකට වැදුනට ඒගොල්ලන්ගේ ස්කිල් ලිස්ට් එකේ තියෙන ජොබ්ස් වලට සහ 190 කියන වීසෙකට එලිජිබල් වෙන්න පවා මේගොල්ලෝ ගොඩක් ඉල්ලන අවුරුදු තුනක් හෝ ඊට වැඩිින් ජොබ් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපිට බෑ අවුරුදු දෙකක පෝස්ට් ස්ටඩි වීසෙකින් ජොබ් එකක් හොයාගෙන ඔක්කොම කරගෙන එලිජිබල් වෙන්න අවුරුදු දෙකක් අවුරුදු තුනක් විතර එක්ස්පීරියන්ස් ගන්න කොහොමද බෑ. එතකොට මට හිතෙනවා මේක දික් කරපු එකෙන් අපිට අඩුපතරම එලිජිබල් වෙන්න පවා හෝ අපිට පුළුවන් හෝප් එකක් එනවා අපිට පුළුවන් වෙයි කියලා.
ඒ වගේම මේ වන විට පවතින මේ තත්ත්වයේ හේතුවෙන් වීසා කාලය දීර්ඝ කරන අතරතුරම තවදුරටත් මේ වීසා සඳහා වන ඇතැම් කොන්දේසි ලිහිල් කිරීමත් වැදගත් වන බව තමයි හෂේන් පෙන්වා දෙන්නේ.
දැන් මගේ යාළුවකම කතා කරොත් මම කියන්නේ සාමාන්‍යයෙන් එන්න එපා මේක අමාරුයි අවුරුදු දෙකයි අපිට හම් වෙන්නේ ඒ හින්දා ගොඩක් කර වෙන වෙනට ට්‍රයි කරන්න කියලා තමයි කියන්නේ. ඒ වට දැන් මේ වෙන චේන්ජ් එකත් එක්ක මට යාළුවට කියන්න පුළුවන් මේ බය නැතුව එන්න පුළුවන්. මොකද අපිට ඔයගේ ග්‍රැජුවේට් වෙන පස්සේ ඔයාලට ලොකු කාලයක් හම් වෙනවා ඔයාලට ඔක්කොම ටික ප්ලෑන් කරගෙන අවශ්‍ය කටයුතු කරගෙන පොයින්ට්ස් ටික හදාගෙන ඒ වීසෙකට එලිජිබල් වෙන්න ගොඩක් අපිට කාලය හම් වෙනවා. ඒතර මම හිතනවා ඒක අපිට ලේසි වෙයි කියලා අපිට පහසුයි කියන්නේ ප්‍රෙෂර් එකක් නැතුව 190 වගේ වීසෙකට එලිජිබල් වෙන්න. ජොබ් එක්ස්පීරියන්ස් හදාගෙන. මේකත් ස්ටෙප් එක හොඳයි අත්තරම. දැන් ගොඩක් මම අලුත් ස්කිල් ලිස්ට් එක හැටියට දැන් මේගොල්ල සමහර ස්කිල් එක ඔකුපේෂන්ස් වල ජොබ් එක්ස්පීරියන්ස් අඩු කරලා තියෙනවා. එතකොට මට හිතෙනවා තවත් ඉස්සරහට පෝස්ට් වීසා කාලය වැඩි කරනවත් එක්කම තව සමහර ජොබ් ඔකුපේෂන්ස් වල ජොබ් එක්ස්පීරියන්ස් එකල ඉල්ලන ජොබ් එක්ස්පීරියන්ස් එක පොඩ අඩු කරන්න පුළුවන් නම් මොකද සාමාන්යයෙන් දැන් අපි accountants වගේයක් ගත්තොත් එන්නේ අගල පොයින්ට්ස් 105 110 කිල්ලනවා. එතකොට අවුරුදු 3ක් හම්බුනත් පෝස්ට් ස්ටඩි වීසා එක අපිට ඒ වගේ පොයින්ට් ප්‍රමාණයක් රැස් කරගන්න අමාරුයි. ඉතින් මට හිතෙනවා තවත් මේ පෝස්ට් ස්ටඩි වීසා කාලය දික් කරනවත් එක්කම ජොබ් එක්ස්පීරියන්ස් ඒගොල්ල ඉල්ලන අවුරුදු ප්‍රමාණයක් පොඩ අඩු කරගන්න පුළුවන් නම් අපිට පොඩ්ඩක් පහසුයි කියලා.
මේ ළඟට අපි යමු වෙන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට. බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අපත් සමග දැන් එක් වෙන්නේ ළමා රකවරණ ශාස්ත්‍රයේ කටයුතු සිදු කරන රන්මල් හිද්දමල්කොට. රන්මල් පවසන්නේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ මේ උද්ගතව තිබෙන නිපුණතා ශ්‍රම හිඟය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයගෙන ඇති පියවර තමන් අගය කරන බවයි.
ඔව් අපේ රජය පියවර කීපයක් හොඳ පියවර ගත්තා. එකක් තමයි ස්ථිර සංක්‍රමණ වීසා සඳහා මෙතෙක් පැවති 160,000 සීමාව 195,000 දක්වා වැඩි කිරීමත් රජය විසින් ගත්ත හොඳ පියවරක්. ඒ වගේම තව හොඳ පියවරක් තමයි ඉංග්‍රීසි අවශ්‍යතාවය ලිහිල් කිරීම. IELTS කේම්බ්‍රිජ් වැනි ඉංග්‍රීසි නිපුණතා විභාග එන්නෙන්නම අමාරු බව සමහරු කියනවා. ඉතින් විෂය දැනුම තියෙන සමහර උපාධිධාරී මෙහි පැමිණලා හෙද නර්සිං උපාධිය හෝ පශ්චාත් උපාධි සඳහා ඉගෙන ගන්න සිසුන්ට ඒ වගේම හෙදියන් උස ව්‍යාපදිංචි වීමේ විභාගයේදී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තව එක තමයි වීසා අයදුම් ගාස්තු අඩු කිරීමත් එක්තරා විදිහක සහනයක් කියලා මම හිතනවා. තවත් එක් එක් ප්‍රාන්තවලින් එහි සුදුසු ශ්‍රමික අවශ්‍යතාවය අනුව වෘත්තීය ලයිස්තු සකස් කර තිබීමත් හොඳ දෙයක්. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවල වෘත්තීන් 200ක් විතර ඉක්මවනවා. ඒ වගේම නිව් සවුත් වේල්ස් වල ප්‍රාන්තෙත් ඒ වගේමයි. ප්‍රාන්තවලින් අයිදුම් කරුවන්ට නාම යෝජනා ලබා දීලා වීසා සඳහා අයිදුම් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමද තවත් හොඳ පියවරක් විදිහට මම දකිනවා. තවත් අගය කළ යුතු පියවරක් තමයි ජාත්‍යන්තර සිසුන්ට සිය පාඨමාලාව අවසන් කරාට පස්සේ තාවකාලික වීසා කාලය අවුරුදු 2 සිට අවුරුදු 3 දක්වා දීර්ඝ කිරීම. ඉතින් මේ නිසා ඔවුන්ට රැකියා සොයා ගන්න, ඒ වගේම නිපුණතා වැඩි කර ගන්න, පශ්චාත් වැඩිපුර අධ්‍යාපනය ලබා ගැනීමටත් මේක ගොඩක් පිටුවහලක් වෙනවා කියලා මම හිතනවා. නමුත් ජාත්‍යන්තර සිසුන්ට පැය 40කට වඩා රැකියා කිරීමට දී තිබෙන අවස්ථරය 20-23 පස්සේ ඉවත් කිරීම ශ්‍රමිකයගේට විසඳුමක් විදියට මම දකින්නේ නැහැ. මෙලෙස රැකියා කිරීමට ඉඩ දීම සිසුන්ට සහනයක් වගේම ඒ වගේම ව්‍යාපාර හිමියන්ටත් මුණ පාසිටන ශ්‍රමිකයගේටද මේක හොඳ විසඳුමක් විදියටයි මම නම් දකින්නේ.
ඒ වගේම මේ සඳහා පිළියමක් වශයෙන් ඉදිරියේදී සිදුවිය යුතු බවට ඇය යෝජනා කිහිපයකට ඉදිරිපත් කරනවා.
මම යෝජනා කරන්න කැමති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ගණකාධිකරණ ඉංජිනේරු වෛද්‍ය ආදී වෘත්තීන්වල ඉහළ සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන වෘත්තිකයන්ට විශේෂ සැලකිල්ලක වීසා අයදුම් කිරීමට සහන සලසා දිය යුතුයි කියලා. ඒකෙන් ශ්‍රී ලංකාවේ දැනට තියෙන තරුණ අසහනයටත් ඒක පිළිතුරක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සේවා යෝජකයන් එකෙන් එම්ප්ලොයිස්ලා ශ්‍රී ලාංකිකයන්ට රැකියා දීමට කැමති. ඔවුන් දක්ෂ ලෙසත් ඒ වගේම කැපවීමෙන් අවංක ලෙසත් තමන්ගේ රැකියාව කරන බවයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මෙහි උපාධිය හෝ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබූ අයට ඉංග්‍රීසි දැනුම මැනීමේ අවශ්‍යතාවය ලිහිල් කිරීම තවත් පියවරක් ලෙස මම යෝජනා කරන්න කැමතියි. තවත් විදේශාංග විසින් අයදුම් කරුවන්ට ප්‍රාන්තවල සංක්‍රමණ වැඩසටහන් වලට අයදුම් කිරීමට තිබෙන බාධා ඒ වගේම ඒව ඉවත් කරලා ඒව ලිහිල් කරන්නත් කටයුතු කිරීම තවත් හොඳ පියවරක් විදිහට මම හිතනවා. දැන්තමත් සමහර ප්‍රාන්ත ඒ සඳහා පියවරගෙන තියෙනවා. ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් වීසා අයදුම් කිරීමේ වැඩපිළිවෙල වඩාත් සරල ඒ වගේම කාර්යක්ෂම හා විනෝදභාවයෙන් කළ යුතු වැඩපිළිවෙලක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉංගලන්තය කැනඩාව වගේ රටවල් මේ දැන්තමත් කරලා තියෙනවා.
ඔදැන් අපි අවධානයේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දෙසට තමයි යොමු කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක දකුණු ඕස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වෙනවා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරන විනය විජේසිංහ. ඔහු පවසන්නේ ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික හිඟය යම් දුරකට අඛණ්ඩව පැවතුණු තත්වයක් වන නමුත් කොවිඩ් වසංගතයේ මේ නිපුණතා ශ්‍රම හිඟය දැඩි වීමට ප්‍රධානතම හේතුවක් වුණු බව.
මට නම් හිතෙන්නේ මේකයි. දැන් ඔස්ට්‍රේලියාව වගේ සංකීර්ණ දියුණු ඉකොනොමියක පුහුණු සේවක පිරිසක අවශ්‍යතාවයේ ඉතින් යම් ආකාරයෙන් අඩු වැඩි විදිහට හැම කාල සීමාවකම පවතින දෙයක්. හැබැයි ඉතින් අර මෑතක වර්තමානයේ මේ ගැටලුව ගොඩක්ම වැඩි වුණා. ඒ වැඩි වුණ හන්දම තමයි මේ මධ්‍යම ආණ්ඩුවට නැත්තම් අපේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකට සිද්ධ වෙලා තියෙන්නේ විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. මොකද මේ ප්‍රශ්නය ගොඩක්ම බරපතල වුණේ ඇත්තටම අපි හේතුවක් වශයෙන් ගත්තොත් එහෙම ඉතින් ගොඩක්ම පැහැදිලි. ඒක මේ පහුගිය වකවානුවේ එහෙම නැත්තම් පහුගිය අවුරුදු දෙක ඇතුළත ලෝකයේ තිබ්බ මේ කොවිඩ් 19 කියන වසංගතය තත්වය හන්දා දැන් මේක ගොඩක්ම සංකීර්ණ දිනු ආර්ථිකයක්. මේ ආර්ථිකය ගොඩක්ම සංක්‍රමණකෙයින් අතර තමයි ගොඩක්ම මේ රඳා පවතින්නේ. දැන් මේ කට්ටිය ජොබ් සමිට් එකක් තියලා ඒකෙන් රෙකමන්ඩ් කරලා තියෙනවා ක්‍රියාමාර්ග 36ක්. ඉතින් ජෙනරලි බලනකොට මේ ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ විදිහට ඉතාම වැදගත්. වැදගත් කියලා කියන්නේ මේ කට්ටියගේ මේ ප්‍රශ්නේ යම් ආකාරයකින් කොහොම හරි සැහැල්ලු කරන්න ගත්ත කලට අදාළ තීරණ කියලා තමයි මටත් හිතෙන්නේ. ඒව ඇත්තටම මේ තත්වයට අවශ්‍ය විසඳුම්.
ඒ වගේම මේ සඳහා එක පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින නිපුණතා සහිත පිරිස ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සම්බන්ධයෙනුත් ඔහු සිදු කරන්නේ මේ ආකාරයේ යෝජනාවක්.
ස්කිල් ෂෝටේජ් එක ඇඩ්‍රස් කරන්න තව දැන් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මට නම් තව හිතන දෙයක් තමයි ලංකාවේ හොඳ එඩ්යුකේෂන් බේස් එකක් තියෙනවා. ඉතින් අද ඒ බේස් එකෙන් අපිට ටැප් කරන්න පුළුවන් නම් ඕස්ට්‍රේලියාව වගේ රටකට ඉතින් ඉස්සරහට සෑහෙන පිරිසක් ලංකාවෙන් ගෙන ගන්න පුළුවන්. ඉතින් අන්ෆෝර්චුනේට්ලි ඉතින් අපි ලංකාව ගැනත් හිතන්න ඕනේ. ඉතින් ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම මෙහෙට ආපහු ලංකාව දියුණු වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ වුණාට අපිට අවශ්‍ය නම් තව විධිමත් ක්‍රම මීට වැඩිය ඇති කරන්න පුළුවන්. අපේ ඇකඩමික් සිස්ටම් එකටත් උදව් වෙන විදිහට මෙහෙට ඒ එක්ස්පීරියන්ස් ඒ යුනිවර්සිටිස් වලින් ඉගෙන ගන්න ග්‍රැජුවේට්ස්ලා මෙහෙට ගෙන ගන්න. ඒ විදිහ දේවල් ඉතින් තව ඉස්සරහට යම් ආකාරයකින් සිදු කරන්න පුළුවන් නම් ඉතින් සෑහෙන හොඳයි. ඉතින් මේ ඉෂුස් ඇඩ්‍රස් කරන්න.
හොඳ එහෙමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ හේමන්ත පුංචිහේවටත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රුවන් සමරසිංහටත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෂෙන් රන්තිලකටත්, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රන්මල් ඉද්දමල්ගොඩටත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විනය විජේසිංහටත් අපත් සමග මේ කතාබහට එක්වීම පිළිබඳව. එමනම් ලබන මාසෙත් විනිවිද ජනතා මත විමසුමෙන් නැවතත් හමුවෙමු.
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් අපි ලබන මාසෙත් අවසානංගරුවාදා හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.